You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
අපිට පසුගිය දිනවල ශ්‍රී ලංකාවෙන් අහන්නට ලැබුණු වාර්තාවක් තමයි ශ්‍රී ලංකාවට ආවේණික වූ හුනන් විශේෂ කිහිපයක් සොයා ගන්නා ලද විද්‍යාඥයන් පිරිසක් විසින් ජාතික වීරවරයන්ගේ නම් මෙම හුනන්ට විද්‍යාත්මක නාමකරණයේදී යොදාගත් බවට මේ සම්බන්ධයෙන් විවිධ මත පළ වුණා. ඔබත් අහන්නට දකින්නටත් ඇති මං හිතන්නේ ශ්‍රී ලංකාව දෙසින් වාර්තා වෙන පුවත් සමගින්. ඉතින් SBS සිංහල වැඩසටහනින් අද අපි මේ සොයා ගැනීම පිටුපස සිටින ප්‍රධාන විද්‍යාඥයා වන සමීර සුරංජන් කරුණාරත්න සමගයි කතා බහ කරන්නේ. විශේෂයෙන්ම විද්‍යාත්මක අංශයෙන් ගතහොත් ශ්‍රී ලංකාවට ආවේණික වූ මෙම හුනන් විශේෂ කිහිපේ සොයා ගැනීම ඇත්තටම විශේෂ කරුණක් වනවා. මොකද බොහෝ විට අපි තවමත් හඳුනාගෙන නොමැති උරග විශේෂ ශ්‍රී ලංකාවේ සිටින බවට මේ තවත් හොඳ උදාහරණයක් නිසා. ඉතින් අපි සමීර සමගින් ඔහුගේ මේ සොයා ගැනීමත් ඒ වගේම මේ නාමකරණය පිළිබඳව ඇති වී ඇති කතා බහ සම්බන්ධයෙනුත් ඒ පිටුපස කතාව දැනගන්නට තමයි දැන් සූදානම් වන්නේ. සමීර, අපි ඔබව අයබෝන් කියලා පිළිගන්නවා SBS සිංහල වැඩසටහනට. ඔව් සමීර, මම මුලින්ම කැමති මේ ශ්‍රී ලංකාවේ මේ විදිහට අපිට තවමත් සොයාගෙන නොමැති උරග විශේෂ සොයා ගන්නට තරම් මේ ජෛව විවිධත්වයේ තිබෙන විවිධත්වය පිළිබඳව මුලින්ම ඔබෙන් දැනගන්න.
පුළුවන්. ශ්‍රී ලංකාව ඉතාම ශ්‍රී ලංකා දූපතක්. ඒක නිසාම ඒ දූපතේ ඇතුළේ සිදුවෙන බලපෑම, එහෙම නැත්නම් සාගරයේ ඇති වෙන බලපෑම මත ලංකාවේ තියෙන වනාන්තර පද්ධති අපිට කීපක් වර්ග කරන්න පුළුවන්. තෙත්කලාපි වනාන්තර, අර්ධ ශුෂ්ක කලාපි වනාන්තර සහ අතරමැදි කලාපි වනාන්තර, වීලි කලාපි වනාන්තර වගේ විවිධ වනාන්තර වලට අපිට බෙදන්න පුළුවන්. ඒ වනාන්තරත් විවිධ භූවිෂමතා තම භූගෝලීය සාධක මත වෙනස් හුදකලාව පිළිතන මේ ස්ථාන ගොඩක් ලංකාවේ අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ පරිසර පද්ධති සෑහෙන ප්‍රමාණයක් ලංකාවේ පිහිටා තිබීම හේතුවෙන් ලංකාවේ සත්ත්ව ප්‍රජාවත් ඒ වාසස්ථානවලට, එහෙම නැත්නම් ඒ හුදකලාව වනාන්තර, එහෙම නැත්නම් ඒ භූවිෂමතාව අනුව හැඩගැසුණු ඒ ස්ථානවලට හුදකලා වෙලා ඉන්නවා. එතකොට ස්ථාන එකකට එකක් වෙනස්. එතකොට ඒ වල ජීවත් වෙන සත්තුත් එකිනෙකාට වෙනස්. ඒ කියන්නේ අපි ජානමය පරිවේශන වලින් අපි සාහවුරු කරගත්තා ඒ ලංකා පුරාම ජීව විශේෂ මං කියන්නේ 5000ම ඉන්නවා ලංකා ජනත වාසය වෙලා. ඒ 5000ම එකිනෙකාට වෙනස් වූ ජානමය කොටස් තමයි. එහෙම නැත්නම් ජානමය වශයෙන් හුදකලා වූ සතුන් විදිහ තමයි හැඩගැහෙන්නේ. ඉතින් ඒ අනුව බලද්දි ලංකාව ඒ වාසස්ථානයි ඔය ලක්ෂණ ඔක්කොම සැලකුවාම පස්සේ බොහෝ විවිධ පරාසයක සතුන් අපිට බලා ගන්න පුළුවන්. විශේෂයෙන් කුරුල්ලන්, මත්ස්‍යයින්, ශීරපායින්, උභජීවීන් සහ උරගීන්. ඒ ප්‍රධාන පොඳුරට පෙළක් සහිත සතුන්ගෙත් ආවේණික ප්‍රතිශතය ඉතාම වැඩි. ඒකට හේතුව තමයි අරම කියපු ඉස්සර කියපු භූගෝලීය සාධක සහ වනාන්තරවල තියෙන ගුණාත්මක භාවය.
ඔය එතකොට කොපමණ හුනන් විශේෂ මේ වන විට සොයාගෙන තිබෙනවද ශ්‍රී ලංකාව තුළ විශේෂම ආවේණික විශේෂත් සමගින්?
ශ්‍රී ලංකාව හුනන් එහෙම නැත්නම් ගෙකෝසුලාසීන් ඉතාම විවිධත්වයෙන් ඉතාම වැඩි. ලංකාවේ ජනට වාර්තා වෙනවා හුනන් විශේෂ 54ක්. ඒ විශේෂ 54ෙන් 44 දෙනෙක් 90%කට වඩා ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පමණක් සීමා වෙච්ච සත්තු. ඒ කියන්නේ ශ්‍රී ලංකාවට ආවේණික සත්තු. එතකොට ඒ 44ක් වූ විශේෂ සංඛ්‍යාවෙන් බොහෝමයක් එතනෙනුත් 90%ක් විතර ප්‍රමාණයක් වනාන්තර ආශ්‍රිත විතරයි අපිට බලා ගන්න පුළුවන්. ඉතුරු 10% තමයි අපිට ගෘහාසිතව හෝ මානව ජනාවාස සිටුවෙන් අපිට බලා ගන්න පුළුවන්. ඒකින්ද වනාන්තර ආරක්ෂා කිරීමේ වැදගත්කම මේ සත්ත්වීන් හොයා ගැනීම මත පිළිබිඹු වෙනවා. ඒ කියන්නේ මේ සතුන් අපි හොයාගන්නේ විතරම මේ වනාන්තර ආශ්‍රිතව. එතකොට වනාන්තර වැදගත්කම තමයි අපිට ඒකින් ගම්‍ය වෙන්නේ. එතකොට අපි වක්‍රාකාරව වනාන්තර ආරක්ෂා කරන්න යොමු වෙන බවක් අපිට පේනවා. එහෙම නැත්නම් යොමු කරන්න පුළුවන් බවක් අපිට පේනවා. ඒක නිසා තමයි අපි මේ සත්වයන් ගැන අද මේ තරමට මේ හුනන් ගැන කතා කරන්නේ. මොකද අර මේ ඒගොල්ලන්ගේ අපි බලනකොට ඒගොල්ලෝ මයික්‍රෝ එන්ඩමික්, කියන්නේ ගහකට ඒගොල්ලෝ ඉන්නව නම්, එහෙම නැත්නම් කළු ගලකට ඒගොල්ලෝ සීමාවලා ඉන්නව නම්, ඉතින් එහාට ඒ සතාට වෙන ලෝකයක් නැහැ. ඒ අපි ඒක කළු ගල් සංවර්ධන ව්‍යාපෘතියකදී අපි ඒ කළු ගල කඩලා දැම්මොත්, එහෙම නැත්නම් මහාමාර්ගයක් ඉදි කරනකොට අපි ඒ ගහ කපලා දැම්මොත් ඒ සතාට ආයේ වෙන කොහෙටත් යන්න බෑ. ඒකින්ද ඒ සතා ගහයි ඒ සතයි බැඳිලා ඉන්නවා ඒ සතාගේ ජීවිත කාලය පුරාම. ඒකින්ද මේ අර ලංකාවේ හුනනොත් දැන් 54ක් නම් කියලා කිව්වට විශේෂ තව ඉදිරියේදී එක සාමාන්‍යයෙන් 80ක් විතර ප්‍රමාණය දක්වා තව වැඩි වෙන්න හැකියාව තියෙනවා.
ඔව් සමීර, දැන් එතකොට ඔබ මේ අලුතෙන්ම මේ ඔබත් ඔබේ කණ්ඩායමත් තේ සොයාගත්තේ වර්ග පිළිබඳව අපිට විස්තර කරන්න, ඒ කොහොමද සිදුවන්නේ, මොන වගේ ප්‍රදේශවලටද ඔබ ගියේ, සහ මේ හුනන් නාමකරණයට ඔබ මෙවන් තීරණයක් ගත්තේ ඇයි කියන කාරණය පිළිබඳව?
අපි දැන් ශ්‍රී ලංකාවේ මෑත කාලීනව හුනන් සම්බන්ධව පර්යේෂණ සිදු වෙලා තිබුණේ නැහැ. එම නිසා අපිට හිතුණා මේ කුඩා උරුගෙන් ගැන ඇත්තටම සොයා බලන්න, මොකද කාගියොත් අවධානයක් සහ ආසාවක් ඇති වුණ නැහැ මේ සත්තු ගැන අධ්‍යයනය කරන්න. يعني විශ්වවිද්‍යාල මට්ටමින් හෝ ශ්‍රී ලංකාවේ වෙනත් පරිසර ක්ෂේත්‍රවල ඉන්න විද්වතුන් මට්ටමින් හෝ එහෙම අධ්‍යයනයක් සිදු කරන්න යෙදিলা තිබුණ නැහැ. ඒක නිසා අපි බැලුවා අපේ පර්යේෂණ කණ්ඩායම මේ يعني අධ්‍යයන කරපු නැති, එහෙම නැත්නම් අධ්‍යයන කරන්නද සුදුසු කියන සතුන් කොටසක් පිළිබඳව අධ්‍යයන කරන්න ඕනේ කියලා. ඒක නිසා අපි ඒ සම්බන්ධ පර්යේෂණයකට අවසරපත් අපිට මේ නීත්‍යානුකූල ලැබුණේ 2018 වර්ෂයේදී. 2018 ඉඳන් ඉස්සර වෙනකන් අපිට මේ පර්යේෂණ කරගෙන යන්න අපිට අවසර තියෙනවා. එතකොට අපි ඒකෙදි මේ හුනන් තමයි අපි වැඩිපුරම අවධානය යොමු කරේ, විශේෂයෙන් වනාන්තර ආශ්‍රිතව ඉන්න. අපි එහෙම අපි සාමාන්‍ය ලංකා පුරාම ස්ථාන 100කට පමණ මේ වෙනකොට අපි ගිහිල්ලා තියෙනවා. ඒ ගියපු හැමතැනින්ම අපිට මේ අනිවාර්යයෙන්ම අලුත් සතෙක් හම්බුණා. ඒක හරි පුදුමයි. يعني අපි ඒ පරීක්ෂණ පටන් ගන්නකොට හිතුවේ නෑ අපේ ලංකාව මෙච්චර මේ හඳුනාගත්තේ නැති සතුන් ප්‍රමාණයක් ඉන්නවද කියලා. ඒකද එතකොට අපි අපේ පරීක්ෂණයේදී අපි බලාපොරොත්තු වෙන්නේ නෑ අලුත් සතු ප්‍රමාණයක් හොයාගන්න. නමුත් අපේ පරීක්ෂණ යන අතරතුර අපට ආපු ගැටලු තමයි අපි ඉතිරිට වෙනස්සු සතු ගොඩාක් ඉන්නවා කියන එක. ඉතින් අපි ඒගොල්ලන්ව ඒ අවසර පත්‍රහරහා එකතු කරලා අපි ඒගොල්ලන්ට මේ ඥාන විද්‍යාව, එහෙම නැත්නම් රූප විද්‍යාව, කායික විද්‍යාව ඔක්කොම බලලා අපි නිගමනයකට ආවා මේ සතු ලෝක කිසිම තැනක බලා ගන්න බැරි ලංකාවට පමණක් සීමා වෙච්ච හුනන් කියලා. ඉතින් ඒක ඉතාම වැදගත් මෑත භාගයේ වැදගත් මේ හොයා ගැනීමක් විදිහට තමයි මට සඳහන් කරන්න පුළුවන්. මොකද මේ වෙනකොට අපි අධ්‍යයනයේදී ඒ වගේ දැන්ට ඔය නම් කරපු අපි සතුන් 6 දෙනෙක් අපි නම් කරා පහුගිය කාලේදී. ඉදිරියේදී මම හිතන් සතු 20ක් විතර තව එකතු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපේ දැන් ආසාව සහ ඒ ශේෂ්ත්‍රයේ තියෙන උනන්දුව තව තවත් වැඩි වෙනවා, තව තවත් දේවල් හොයාගන්න. ඊට ඒක තමයි අපි ඇත්තටම මේ සීන් එකේම අරමුණ උනේ. දැන්ට වනාන්තර ශීඝ්‍රයෙන් විනාශ වෙගෙන යනවා. එතකොට මේ කවුරුත් පරිසරයේ ආරක්ෂා කරන්න, එහෙම නැත්නම් මොන හරි ගස්යක් වෙනවා නම් වනාන්තරේ ලියනවා නම් කවුරුත් එහෙම මේ ඒකට يعني එරෙහිව කටයුතු කරන්න මැලි බවක් දක්වනවා. ඉතින් නමුත් අපේ පර්යේෂණ හරහා අපිට පුළුවන් වක්‍රාකාරයෙන් බලපෑම් කරන්න ඒ මායි අනිසි සංවර්ධන ව්‍යාපෘතියකට, එහෙම නැත්නම් මොන හරි දෙයකට, ඒ කියන්නේ නරක පැත්ත වලට මේ සතු ඉන්න වහන් යොදා ගන්න එපා. ඒගොල්ලෝ ලෝ වෙනම කිසිම තැනක නැහැ, ලංකාවේ පමණයි ඉන්නේ කියන එක ගැන අපිට ලෝවට කියන්න පුළුවන්. ඉතින් අපි මේ සතුන්ව මේ يعني අපේ කාලකින් හම්බුන සතු කාලකින් අපිට වටිනාකමක් දෙන්න පුළුවන් විදිහ හම්බෙච්ච සතුන්ට අපිට හිතුණා මේ ලංකාවේ ජාතික වීරයන්ගේ නම් දාන්න. මොකද මේ අපේ සිංහල මිනිස්සු අතරින් අපේ ජාතික වීරයෝ දෙන්නම් මේ මත ඒගොල්ලෝ කරපු මෙහෙය අමතක වෙලා ඉන්න යන කාලයක් මේක. ඉතින් අපි බොහෝ කුඩා දරුවන්ගෙන් ඇහුවත් වැඩිහිටියන්ගෙන් ඇහුවත් ජාතික වීරයෙක්ගේ නමක් එකක් දෙයක් කියන්න කියලා කවුරුත් කියන්න බැරි වෙනවා. ඉතින් අපි බැලුවා මේ ඒක ආයේ ස්මරණය කරන්න අපිට පුළුවන් නම් ජාතික වීරයන්ගේ නම් මේ සත්තුන්ට ගෞරවයක් දෙන්න, එහෙම නැත්නම් වීරයන්ට ගෞරවයක් දෙන්න මේ සත්තුන්ට යොදන්න. ඒක ඉතාම සුදුසුයි කියලා.
ඔව් සමහර දැන් මම ඒක කැමති දැනගෙන දැන් අපිට ඒ වැඩිපුර අහන්නට ලැබුණේ ඔබ ඒ නම් කිරීම සම්බන්ධයෙන්. ඇත්තටම මේ අලුතෙන් මේ වගේ විශේෂයක් සොයාගනිද්දි කොහොමද විද්‍යාත්මක නාමකරණයේ සිදුවන්නේ?
සාමාන්‍යයෙන් දැන් දීපද නාමකරණය ලෝකයට පොදු දෙයක්. ඒ කියන්නේ යම්කිසි සතෙක්ව අපි හඳුන්වනවා නම් ඒ සතාවට පොදු නමක් ලෝකෙතම භාවිතා විය යුතුයි. يعني ලංකාවේ වෙන නමකුත් වෙන රටක තව නමකුත් එකම සතාවට තිබිය යුතු නැහැ. එහෙම වුණොත් ඒ සතාව හරියට හඳුනා ගැනීමේදී හෝ කාට හරි මේ ඒ සතා ගැන කියා දීමේදී අපිට ගැටලුවක් ඇති වෙනවා. උදාහරණයක් විදිහට අලියා වත්තොත් ලංකාවේ අලියා සිංහලෙන් කියනවා අලියා කියලා, මේ ඊටසේ වෙන රටක කිව්ව ටෙලිෆෝන් කියලා වෙන භාෂාවෙන් කියනවා, තව රටක වෙන භාෂාව පාවිච්චි කරන්න පුළුවන් ගැට කියලා ඒ වගේ. එතකොට අලියාට නම් තුනක් තියෙනවා, ගජ, එලිෆන් සහ අලියා කියලා. එතකොට සමාජ රටවල හස්ති කියලා තියෙනවා. එතකොට අපි බලනවා නොදන්න පුද්ගලයෙක්ට අපිට මේ නම් මොකම යොදාගෙන අපිට කියා දෙන්න අමාරු. නමුත් පොදු නමක් තෝ අලියාට අපි කියනවා සාමාන්‍ය ආසියානු වලට කියනවා එලිෆාස් මැක්සිමස්. එතකොට එලිෆාස් කියන නමනුත් මැක්සිමස් කියන නමනුත් නම් කොටස් දෙකකින් යුතු නමක් තමයි අපි සතෙට යොදන්නේ. පළමු නාමය ගණ නාමය විදිහටත් දෙවන නාමය විශේෂ නාමය විදිහටත් හඳුන්වනවා. එතකොට ලෝකේ ඕනම තැනක එලිෆාස් මැක්සිමස් කියලා කිව්වොත් ලෝකේ ඕනම ඉන්න පුද්ගලයට අඳුරගන්න පුළුවන් එලිෆාස් මැක්සිමස් කියන්නේ ආසියානු අලියා කියලා. ඉතින් ඒක ලෝකෙටම පොදු නමක්. ඉතින් ඒ නිසා දැන් ඒකනේ නමක් අලුතෙන් නමක් යෙදීමේදී ඒකට අවශ්‍ය කාරණා කීපයක් තියෙනවා. එතකොට සතෙක් නම් කරන්න ඉස්සලා ඒ සතා මේ කලින් හොයාගෙන ඉන්නවද නැද්ද කියන එක ගැන අපි තහවුරු කරගන්න ඕනේ. මෙලට ඔය රටකට ආස්ථා වෙලා නැහැ. එහෙම නැත්නම් කලින් මේ ඒ වගේ නමක් දීලා තියෙනවා කියන එකත් අපි දැනගන්න ඕනේ. නැත්නම් අපි එක හා සමාන නම් ගොඩක් දීලා මේ ශේෂය පොඩ්ඩක් කලබගෑනියක් ඇති කරගන්න මේ සහ මේ අස්ථාවර භාවයක් ඇති කරගන්න ඇතිවීම සිදු වෙනවා. ඒක නිසා සාමාන්‍ය දීපද නාමකරණයේදී අපි කොටස් කීපයක් යටතේ අපි පරීක්ෂණ කරනවා. කියන්නේ අනුක විද්‍යාව රූපමය සහ කායික විද්‍යාව පිළිබඳව පුළුල් පරීක්ෂණ කළ අවුරුදු ගානක මේ සත්තුන්ට නමක් දෙනවා. එතකොට මේ නමක් දීමේදී අපිට ඒ සතා වාර්තා වෙන ස්ථානය හොයාගන්න පුළුවන්. ඒ සතාට නමක් දෙන්න, එහෙම නැත්නම් ඒ සතාගේ රූප හෝ කායික ලක්ෂණයක මොකක් හරි අපි කියමු සතෙක්ගේ මොනාරි සුදු පාට තිත් හරි කළු පාට තිත් හරි විශේෂ ලක්ෂණයක් තියෙනවා නම් අපිට ඒ ලක්ෂණ අනුවත් ඒ සතාට නමක් අපිට දීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ විද්‍යාත්මක නාමකරණයේදී ඒ ලක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ගෞරව කරන, එහෙම නැත්නම් ලොවක් ගෞරව කරන, රටක් ගෞරව කරන පුද්ගලයෙක්ට ගෞරව කිරීම පිණිස මේ සතාව නම් කරන්න පුළුවන්. එතකොට ඔය දේවල් අපිට එක්වස් කරාම අපිට කියන්න තියෙන මේ නාමකරණයේදී කාටවත් හිංසාවක් හෝ පීඩාවක් කරන්න මේ නමේ භාවිතාවක් අපිට කරන්න කොහොමත් හම්බෙන්නේ නැහැ. මොකද ලෝකේ තියෙන සත්ත්වවිද්‍යා නාමකරණයේදී පාවිච්චි කරන්න ඕන කරුණු සහ ඒ නීති රීති මාලාවක් තියෙන පොදු, ඒ කියන්නේ පොදු සම්මුතියක්. ඒකට ලෝකේ ඉන්න විද්‍යාත්මක සියලු දෙනාම බැඳී ඉන්නවා. ඒ පොදු සම්මුතිය අනුව ක්‍රියා කරන්නේ, ඒ කියන්නේ ඒ පොදු සම්මුතිය තනිකරම තියෙන්නේ කාටවත් හිංසාවක් පීඩා කරන්න මේ නාමකරණයේදී මේ නම භාවිතා කරන්න එපා. සුදෙක්ම ගරු කිරීමක් වෙනස තමයි මේ නාමකරණයේදී නමක් අපිට යොදා ගන්න ඕනේ කියන එක ගැන අපි කියලා තියෙනවා. ඉතින් ඒ අනුව බලලා තමයි අපේ ලංකාවේ ජාතික පිරිවෙන්ට ගරු කිරීමක් වෙනස මේ සත්වයන්ගේ නම් කරේ. අපි ඒකට අපේ ප්‍රකාශන පත්‍රිකාවෙත් අපි කියලා තියෙනවා මේ සත්තු ඇයි මේ ජාතික වීර්යයන් නම් කරන්නට කෙසේද හේතු වන්නේ කියලා. අපි කියලා තියෙනවා මේ ජාතික වීර්ය කරපු රට වෙනුවෙන් කරපු මෙහෙය වෙනුවෙන් තමයි අපි මේ සතා නම් කරන්නේ. එහෙම නැත්නම් මේ ජාතික වීර්යේ වුණෙට සම කරලා ජාතික වීර්යව පහත් කොට තකන්න නෙමෙයි මේ පර්යේෂණයේ අරමුණ. අනිත් එක තමයි අපි අවුරුදු ගාණක් මහන්සියලා මේ කරපු පර්යේෂණය කාවත් හැල්ලුවට ලක් කරන්නවත් කාවත් විහිළුවට ලක් කරන්නවත් අපිට අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි මේක හරි අමාරුවෙන් ඇත්තනම කියන කට්ට කාලා කරපු වැඩක්. ඉතින් එහෙම මේ කට්ට කාලා කරපු වැඩක් කාගෙවත් විහිළුවට ලක් වෙන්න එහෙම අවස්ථාවක් නෙමෙයි අපි මේව කරේ. ඇත්තනම ගරු මේ බොහොම ගරු කටයුතු පුද්ගලයන්ව ගරු කටයුතු තැන්වල තියන්න ඕන නිසා ඒගොල්ලන්ට උපරිම ගෞරවය දෙන්න ඕන නිසා තමයි අපි මේ වගේ ජාතික වීරයන්ට නම භාවිතා කරේ මේ හුණෝන් නම් කිරීමේදී.
සමීර එහෙමනම් අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන SBS සිංහල වැඩසටහන් සමග ඔබ මිසවා ගැනීම සහ ඒ පිටුපස ඒ නාමකරණය පිටුපස ඔබේ අදහස අපිත් එක්ක බෙදා ගන්න එකතු වුණාට
හරි බොහොම ස්තුතියි මාව සම්බන්ධ කිරීම කියලා.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.